ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
අපි මේ ගෙවා දමන්නේ ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ඉංග්‍රීසියෙන් කියනවා නම් ස්ප්‍රින් සීසන් එක. දැන් මේ වසන්ත කාලය එළබෙත්ම ඔබ දන්නවා ආසාත්මිකතා බහුලව අපිට අත්දකින්නට සිද්ධ වෙනවා කියලා, විශේෂයෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ. ඉතින් මොනවද මේ ආසාත්මිකතා? මේ ආසාත්මිකතා නිවසින් පිටතදී ඇති වෙන්නට පුළුවන්, නැත්නම් නිවස තුළදී ඇති වෙන්නට පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් තමයි දැන් SBS සිංහල ගුවන් විදුලියෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් පදුරුලිය මහතාව. අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව අපේ වැඩසටහනට.
අයිබෝන් මදුර.
ඔව් වෛද්‍යතුමනි, මේ දැන් මේ ගෙවිගෙන යන වසන්ත කාලයේදී නිවසේදී සහ නිවසින් පිටතදී ඇතිවිය හැකි ආසාත්මිකතා මොනවද කියලා අපි මුලින්ම පැහැදිලි කරගෙන ඉමු.
ඔව් මදුර, මේ අපි පොඩ්ඩක් බලමු මේ ආසාත්මිකතාවය කියන්නේ මොකක්ද කියලා. පළමුවෙන්ම සරලව කියනවා නම් ආසාත්මිකතාවය කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ දේහය බාහිර සාධකයකට ප්‍රතිචාර දැක්වීම නිසා ඇතිවන ක්‍රියාවක්. බොහෝ වෙලාවට මේ බාහිර සාධකය වැඩි පිරිසකට හානිදායක වෙන දෙයක් නෙමෙයි. නමුත් සුළු පිරිසකට නැත්තම් යම් ප්‍රමාණයකට මෙම සාධකය අසාත්මිකතාවයක් ඇති කරන්න අසාත්මික සාධකයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ගෙවල් ඇතුලේ ඉන්න සුරතල් සතුන්ගේ ලෝම වලට සමහර අය අසාත්මිකතාවයක් දක්වනවා. එතකොට වැඩි දෙනෙක්ට සුරතල් සතුන් සමග ජීවත් වෙන්න පුළුවන්, ඒගොල්ලොන්ගේ ලෝම වලට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ, ප්‍රතිචාර දක්වන්නේ දේහය. නමුත් සමහර අයට මෙම ලෝම වලට නැත්තම් සුරතල් සතුන්ට, පූසන්ට, බල්ලන්ට අසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාපට්වල සිටින දූවිලි මයිකාවන් තම ප්‍රධානම මේ අසාත්මිකතාව දක්වන මේ සාධකය කියලා අපි අඳුනගෙන තියෙනවා. ඊට අමතරව අපි කන ආහාර කෙනෙකුට අන්නාසි වලට අසාත්මිකතාව වෙන්න පුළුවන්, කෙනෙකුට රටකජු වලට අසාත්මිකතාව දක්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආහාර වලට, බෙහෙත් වලට මේ අසාත්මිකතාවය පෙන්වන්න පුළුවන්. අපි බාහිර පරිසරයේ නිවසින් බාහිර ගත්තොත් මේ තෘණ ශාකවල තියෙන පරාගවලට, ඒ වගේම මල්වල තියෙන පරාගවලට කෘමීන්, බඹරුන්, දෙබරුන්, ඒ වගේම ටික්ස්, එහෙම නැත්නම් කිනිතුල්ලන්, ඒ වගේ දේවල් වලටත් මේ අසාත්මිකතාවය දක්වන්න පුළුවන්. පරීක්ෂණවලින් පෙන්වලා තිබෙනවා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සෑම පහෙන් එක්කෙනෙකුම යම් හෝ අසාත්මිකතාවයක් දක්වනවා කියලා. අපි මෙල්බර්න් නුවර ගත්තොත් ලෝකේ වැඩිම අසාත්මිකතාවයන් දක්වන පිරිස තිබෙන්නේ මෙල්බර්න් නුවර. ඒ නිසා මෙල්බර්න් නුවර එලර්ජි කැපිටල් කියලා හඳුන්වනවා.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරොත් වෛද්‍යතුමනි, දැන් නිවසේදී සහ නිවසින් පිටතදී ඇතිවිය හැකි ආසාත්මිකතා සඳහා හේතු කාරණා පිළිබඳව?
ඔව් මදුර, මේ අසාත්මිකතාව විවිධ ආකාරවලට ඇති වෙන්න පුළුවන්. ප්‍රවේණිකව, ඒ කියන්නේ පරම්පරාවෙනුත් ඒ සඳහා වැඩි නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. තමාගේ පියා හෝ මව යම් කිසි දෙයකට අසාත්මික නම් ඒ දරුවන්ටත් ඒ අසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට දෙමව්පියන් අසාත්මික නොවෙන්න පුළුවන්, නමුත් දරුවන් අසාත්මික වෙන්න පුළුවන්. ප්‍රවේණිකව වෙනවා වගේම බාහිර සාධක නිසාත් එසේ වෙන්න පුළුවන්. කෙනෙක් ජීවිතයේ මුල් අවුරුද්දේදී විවිධ ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා අසාත්මිකතාව ඇතිවීම අඩු වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් බාහිර සාධකත් මේ අසාත්මිකතාවයට බලපානවා කියලා. අපි බලමු මොකද්ද මේ අසාත්මිකතාවයකදී සිදුවෙන්නේ කියලා. ඇත්තට මෙහිදී සිදුවෙන්නේ යම් කිසි සාධකයක් දේහයට ඇතුළු වෙනවා. හිතන්න පරාග කියලා. මේ පරාග ඇතුළුවීම නිසා දේහයේ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා, නැත්තම් ප්‍රතිදේහ නිපද වෙනවා. ඒවා අපි IgE කියලා හඳුන්වනවා. මෙම ප්‍රතිදේහ ගිහිල්ලා මාස්ට් සෛල නම් සෛල වලට බද්ධ වෙනවා. ඉතින් මෙම පළමු අවස්ථාවේදී මේ ඇතිවෙන ක්‍රියාවලියේදී කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඉන් පසුව මේ අසාත්මික සාධක දේහයට ඇතුල් වෙන වාරයක් වාරයක් පාසා අර ප්‍රතිදේහ සම්බන්ධ වෙලා තිබෙන සෛල මගින් විවිධ රසායනික නිකුත් කරනවා. ප්‍රධාන වශයෙන්ම නිකුත් කරන රසායනිකයක් තමයි හිස්ටමින් කියන්නේ. ඉතින් මේ හිස්ටමින් නිසා ඇඟේ විවිධ කොටස් වල තිබෙන පටක ඉදිමෙන්න පුළුවන්, රතු පැහැයට ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සමහර රසායනික නිසා සමේ වගේ කැසීමට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රියාවලියක් තමයි සිදු වෙන්නේ.
ඔව්, දැන් ඊළඟට සාමාන්‍යයෙන් කෙනෙකුට නැගෙන ප්‍රායෝගික ප්‍රශ්නය තමයි වෙන්නේ, දැන් තමන්ට ආසාත්මිකතාවක් තිබෙනවද කියලා තමන් දැනගන්නේ කොහොමද කියන එක. මේකට කොහොමද වෛද්‍ය විද්‍යානුකූලව පිළිතුරක් සපයන්නේ?
ඔව්, ආසාත්මිකතාවයක් දැනගන්නවා කියන එක ක්‍රම කීපයකටම අපිට විස්තර කරන්න පුළුවන්. පළමු දේ තමයි මේ රෝග ලක්ෂණ. දැන් ආසාත්මිකතාවයේ බලපාන්නේ දේහයේ මොන කොටසද කියන දේ අනුව විවිධ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් නාසයට බලපානවා නම් අපි ඇලර්ජික් රයිනයිටිස් කියලා කියනවා. එහිදී කිවිසුම් යාම, සොටු දියර නිතර ගැලීම වගේ තියෙන්න පුළුවන්. ඊට පසුව අපි බැලුවොත් මේ සයිනසස් නැත්තම් කෝටරක වලට අසාත්මිකතාව බලපෑවොත් ඒ අයට සයිනසයිටිස් නැත්තම් කෝටරක ප්‍රදාහය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අයට ඇස් අවට කැක්කුම, ඔළුවේ කැක්කුම, ඔළුවේ බරගතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇස් වලට බලපාන්න පුළුවන්. එතකොට රෝග ලක්ෂණ තමයි ඇස් කැසීම, නිතර නිතර කඳුළු වීම, ඇස් රතු වීම අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙකුගේ පෙනහළු වලට බලපාන්න පුළුවන්. පෙනහළු වලට බලපෑවම ඒ අයගේ මේ ශ්වාස නාල වල ඉදීමක් ඇති වෙලා, ඒ වගේ විශේෂ දියර ඇති වෙලා ඇදුම වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට හුස්ම ගන්න අමාරු ගතිය, ඒ ඇදුමේදී ඇතිවන රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. දැන් මෙල්බන් නුවර ගත්තොත් නොවැම්බර් මාසේ ඇතිවන දෙයක් තමයි අකුණු කුණාටු ඇදුම. එතකොට එහිදී වෙන්නේ මේ පරාග අසාත්මිකතාවය නිසා කෙනෙකුට ඇදුම ඇති වෙන්න පුළුවන්. එහිදිත් වෙන්නේ ඒ හුස්ම ගැනීම අමාරු වීම, ඒක ඇති වෙන්න පුළුවන් මේ ඉතාමත් ක්ෂණික වේලාවකින්. ඒ වගේම සමට බලපෑවත් අසාත්මිකතාව සම කැසීම, රතු වීම, ඉදිමීම වගේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ආහාර මාර්ගයටත් බලපාන්න පුළුවන්. ආහාර මාර්ගයේදී ඒ කියන්නේ අපි යම් අසාත්මිකතාවයක් දක්වනවා නම් යම් ආහාරවලට බඩ රිදීම, වමනය, පාචනය ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මීට අමතරව මේ අසාත්මිකතාව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ තිබෙනවා විවිධ. එකක් තමයි රුධිර පරීක්ෂණය. රුධිර පරීක්ෂණයක් මගින් අපිට බලා ගන්න පුළුවන් එයාගේ IgE පරීක්ෂණය මගින් කුමන දේවල් වලට අසාත්මිකතාවය දක්වනවද කියලා රුධිර පරීක්ෂණයෙන් දැනගන්න පුළුවන්. ඊට අමතරව අපි ස්කින් ප්‍රික් ටෙස්ට් එක කියලා කියනවා. ඒකත් බහුල වශයෙන්ම භාවිතා වෙන පරීක්ෂණයක්. ඒකෙදි කරන්නේ අපි අසාත්මිකයි කියලා සැක කරන දේවල් ඉතාමත්ම කුඩා නීඩල්ස් වලින්, කටු වලින් මේ හම ඇතුළට ඇතුල් කරලා ඒ හමේ සිදුවෙන ප්‍රතිචාරය නැත්තම් ප්‍රතික්‍රියාව බලන්න පුළුවන්. ඉතින් මේ වගේ පරීක්ෂණ වලින් අපේ අසාත්මිකතාව හඳුන ගන්න පුළුවන්. ඊට අමතරව ඇදුම සඳහා අපි තිබෙනවා ලංග් ෆන්ක්ෂන් ටෙස්ට් කියලා පෙනහළුවර තත්ත්වය පරීක්ෂා කරන පරීක්ෂණයක්. ඒ මගින් අපිට ඇදුම රෝගය බලා ගන්න පුළුවන්.
අපි කතා බහ කරමින් පසුවන්නේ මේ ගෙවිගෙනන වසන්ත කාලයේදී ඔස්ට්‍රේලියාවේ නිවසේදී සහ නිවසින් පිටදී ඇතිවිය හැකි ආසාත්මිකතා පිළිබඳව, ඒවාට හේතු මොනවාද සහ ඒවා පිළිබඳව දැනගන්නේ කෙසේද කියන කාරණා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපිත් සමඟ සම්බන්ධ වී සිටින්නේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරුලිය මහතා. වෛද්‍යමනි, දැන් මේ ආසාත්මිකතාවලින් මිදීමට අපිට ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද?
ඔව්, ආසාත්මිකතාවෙන් මිදීමට ගත හැකි ක්‍රම තමා ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා, කුඩා දරුවන්ව පළමු වසරේදී මේ විවිධ ද්‍රව්‍යවලට විවිධ සාධකවලට නිරාවරණය කිරීමෙන් මේ අසාත්මිකතාව අඩු කර ගන්න පුළුවන් කියලා. උදාහරණයක් වශයෙන් ඒ අයට විවිධ කෑම වර්ග, මේ රට කජු, එහෙම නැත්නම් පළතුරු ගත්තොත් අපිට පේනවා සමහර අය අන්නාසි වලට අසාත්මිකයි, සමහර අය කිවි ෆෘට් වලට අසාත්මිකයි. ඒ වගේ පුළුවන් හැම දෙයක්ම පළවෙනි අවුරුද්දේදී මේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් නම්, ඒ අයව නිරාවරණය කරන්න පුළුවන් නම්, පසු කාලයේදී අසාත්මිකතාවේ ඇතිවීමේ අවදානම අඩුයි කියලා. ඊට අමතරව දෙවෙනි කාරණේ තමයි අපිට හඳුනා ගන්න පුළුවන් නම් මේ කුමන ද්‍රව්‍යයන්ටද අපි අසාත්මික කියලා. ඒ වගේ අවස්ථාවලදී මේ අසාත්මික සාධක වලට අපිට නිරාවරණය නොවි ඉන්න පුළුවන්. ඉතින් කෙනෙක් රටකජු වලට අසාත්මික නම් මේ අය රටකජු සහ රටකජු වලින් සාදන ලද ආහාර වලින් වැළකීලා ඉන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන කොටම අපිට මේ අසාත්මිකතාවලින් මිදීමට ගත හැකි ක්‍රම.
හොඳයි, අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ ආසාත්මිකතාව සඳහා ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද කියලා.
ඔව් මදුර, ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම අපිට කතා කරන්න පුළුවන් මේ ඩිසෙන්සිටයිසේෂන්, එහෙම නැත්නම් සිංහලින් කියනවා නම් ප්‍රතිසංවේදීතාව ඇති කිරීම කියලා. මේකෙදි කරන්නේ උදාහරණයක් ගත්තොත්, කෙනෙක් යම් ද්‍රව්‍යයකට අසාත්මික නම් ඒ අයට ඉතා කුඩා ඒකක වලින් ඒ අසාත්මික ද්‍රව්‍යය ලබා දීලා කෙමෙන් කෙමෙන් ඒ අසාත්මිකතාව නැති කරන්න පුළුවන්. මේක ඉතාම කුඩා එන්නතක් මාර්ගයනුත්, එහෙම නැත්තම් දැන් තිබෙනවා ගිලිය හැකි පෙත්තක ආකාරයනුත් මේ ඩිසෙන්සිටයිසේෂන් නැත්තම් ප්‍රතිසංවේදීතාව ඇති කිරීමේ ප්‍රතිකාර ක්‍රමේ තිබෙනවා. ඊට අමතරව කෙනෙකුට අසාත්මිකතාව ඇති වුණාම අපි කිව්වා කලින් මේ හිස්ටමීන් කියන රසායනික ද්‍රව්‍ය තමයි ගොඩක් වෙලාවට මේකට මූලික වෙන්නේ කියලා. ඉතින් මේ ඇන්ටි හිස්ටමීන්, මේ හිස්ටමීන් වළක්වන ඖෂධ මගින් අපිට අසාත්මිකතාව අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව විවිධ ස්ටීරොයිඩ් වර්ග තිබෙනවා. ඒවා එන්නත් වශයෙන්, ඒ වගේම පෙති මගිනුත් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ දෙකටම වඩා අතුරුඵල අඩු විදිහ තමයි ස්ප්‍රේ එකක් මගින්, උදාහරණයක් වශයෙන් නාසයට ස්ප්‍රේ කරන නේසල් ස්ප්‍රේ මගින් සයිනසයිටිස්, ඒ වගේම ඇලර්ජික් රයිනයිටිස් වගේ දේවල් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. මේ අසාත්මිකතාවේ වැදගත්ම දේ තමයි මේ ඇනෆිලැක්සිස් කියන අවස්ථාව. ඒ අවස්ථාවදී කෙනෙකුගේ හුස්ම ගැනීම නැවතිලා, හදවත ස්පන්දනය නැවතිලා මරණයට පත් වෙන්න උනත් පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී භාවිතා කරන්න මේ ඇඩ්‍රිනලින් කියලා ඖෂධයක් තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාවේදී අපි කෙනෙක් යම් දෙයකට ඉතාමත්ම බරපතල ලෙස අසාත්මිකයි කියලා දැනගත්තොත් ඒ අයටම එන්න කරගත හැකි මේ ඇඩ්‍රිනලින් ඖෂධය අපි එපිපෙන් කියලා කියනවා, ඒ අයට ලබා දෙනවා. දැන් පාසල් යන දරුවෙක් නම් ගොඩක් වෙලාවට එකක් ඒ අයගේ පාසල් බෑගේ, ඒ වගේම එකක් ඒ පාසලේ හෙදියට ලබා දෙනවා. යම් කිසි ආකාරයෙන් ඒ වගේ ඉතාමත්ම බරපතල අසාත්මිකතාවයක් නැත්තම් මේ ඇනෆිලැක්සිස් එකක් ආවොත් වහාම ඒ අයට එන්නත ලබා ගන්න වෙනවා. ඒක තමයි අසාත්මිකතාවේ බරපතලම අවස්ථාව.
අපි කතා බහ කරමින් පසු ඒ ඕස්ට්‍රේලියාවේ මේ වසන්ත කාලයේදී නිවසේදී සහ නිවසින් පිටතදී ඇති වෙන්නට පුළුවන් අසාත්මිකතා පිළිබඳව මේ වෛද්‍ය සාකච්ඡාවට සම්බන්ධනේ අපිත් සමග මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුරුලිය මහතා. වෛද්‍යතුමනි, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර. SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.